సమంతా చక్కవాలే సూవత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రూ సమ్మా సంబుద్ధురజానన్ వహంసేట అప్పగే నమస్కారయ వేవా సుపిన్వత్ని మే పినుతున్ హెమదినామ మే విలావే బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయ్ అద్ మీ దేశనావే దాయకత్వే గెన కటయుతు కరను లబాన్ని రత్నాపల్లి గురు మాతావ జితారియత పత్తు మహాత్మీయ మాధవాత పత్తు మహాత్మా తారానాథ పల్లి గురు మహాత్మా ఎవగేమ ఈశాని పల్లి గురు మహాత్మీయ తులు దరువన్ ప్రధాన పినుతున్ ఇది మీ పినుతున్ భూమ శ్రద్ధ సంపన్న పిరిసాక్ ప్రధాన అరమునవాణ్ణి మీట వసర దిగకట పేర పరలోక ప్రాప్తవును లంకావే కీర్తిమత్ మహాచార్య తుమెక్వన పిన్వత్ మహాచార్య చంద్రసిరి పల్లె గురు మెతితుమంట అనుమోదన దేశనావ కెటియట దేవారస పూర్ణ ధర్మదాన మే పింకమ కెటియటై మే దేశనావట మే పినుతున్ సంబంధవాణ్ణి పిన్వత్ మహాచార్య చంద్రసిరి పల్లె గురు మెతితుమంట మీ పిన్న దరువన్గే దయాభరణీయ పేతుమంట మీ ధర్మదానమే కుసల్ సువసేమ నివన్ మగ పూరణీ కర గన్నట హేతుపకార వేవా కిలపి అధిష్టాన కరను దెన్ ధర్మశ్రవణీ కరన్నట కాలే పిన్నత్ని మీ జీవితే బుధురజనసు వదాలే అప్పటి బోమ సంకీర్ణ లోకయాకెతులే అవబోధే కరా ఏమి అతిశయ దుష్కరతావ్యాక్ పెననగిన బవాయ్ అవబోధేకర యనవానం ఎయాట లొకు అమారువాక్ నే మీ బుద్ధ శాసనిక విశేషత్వే తమాయి అవబోధేకర యంట అమారు నే ఏం అపాసు నే అవబోధేకర యంట హరియటం పారాక్ బుధురజనసు అదారల తీరు అపిట బుధురజన్నసు వదాల అతీతంసే జ్ఞానేకి అతీత గమన్ మగ దకింది కియల్ ఏ జ్ఞానయ బుధురజన్నసుకి ధర్మీతులి అప్పటి దీల తీయను అనాగతంసే జ్ఞానేకి అనాగతే వినదే దకింది కియల్ వినదే మీ హిట మునవాదు వెన్ని కియల దకిను అని మీ అపీ క్రియావళి తమై అపి దకింది బుధురజన్నసుకి దేశనావే అనాగతంసే జ్ఞానేకి ఎనికి అపి మీ హిట మునవాదు వెన్ని కొచ్చర గాంగాతురైనో అద్ మీ హిమ మొహాకొత్ దాకిన్ని నే అనాగతంసే జ్ఞానేకి మగి గమన్ మగ కొయి కొయి విద్యట సిద్ధవేవిద కియలా ఉపకల్పనే కరాన్ని అపి పటంగాను ఇక జ్ఞానేం తమై కరాన్ని ఇటు పసి అపి బలను మీ దెంగ్ ముఖద్ద అపిట వెన్ని కియలా బలను ఇక్కడికి పచ్చుప్పన్నంసే జ్ఞానే కియలు ఎత్తుకొట అతీతంసే జ్ఞానయత్ అనాగతంసే జ్ఞానయత్ పచ్చుపన్నసే జ్ఞానయత్ కియన మీ జ్ఞానీ బలను కొట తేరెనో ఎక్కమ దయాక్ నెవత నెవత సిద్ధ వినో విత్తరాక్ కీల అముతు ముకుత్తు ఎన్ని ఎక్కమ దయాక్ నెవత నెవత సిద్ధ వినో ఇక అపికినో పునరుక్తి కీల ఇక బుద్ధ శాసనికినో పునః చేవ కీల వచనం పావిచ్చు ఎలా తినో నెవత నెవత ఎక్కమ దే సిద్ధవేమీన్ పావతురు అలుత్తేవ మొకుత్వ ఎన్ని నే అపి ఎన్ని సాయిపదిల బలువత్ ఎక్కమ దే తమై వెన్ని అలుత్తేవ ముఖాకత్ ఎన్ని నే లోకే అతులు ఎక్కమ సాంసిద్ధ్యాక్ ఎక్కమ రిద్మయాక్ తీన్ని ఏ మీ గహ కొల్ల సతాసి ఉపావాగే సిట మీ మానవ వర్గే ఆగే సిట హెమ దినా తులమ పావతిన్ని ఎక్కమ ఎక్క రిద్మయ హరిమ లసనై మీ బుద్ధ వచని ఏ రిద్మయ ఎక్కమ రిద్మయాక్నిస అలుతెం లోకే ఉరంగాండ తితెన్నే జ్ఞానేను కొట అలుతెం లోకే ఉరంగాండ హితెన్నే జ్ఞానేం బలు ఆమె తమాయి ఇక ఏ విధియట మతువేని ఇతడు జ్ఞానే కీనికేం బలు ఆమె హెమ వెలా హరి మా సాహిత్యన్ని వివేకే వివేకే ఇక్కడ తమ ఆ సాహిత్యం ఏ వివేకయ కీనిక పుదువంతరం తమంగ విమసా బలిమి తమ ఎతివేని දැන් ඊයේ මාව මුණ ගැහින්න ආවා අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් බොහොම කැලෑවක ඉඳලා. අවුරුදු ගණන් කැලෑව. ඒ අවුරුදු ගණන් කැලෑවේ මට ඊයේත් කිව්වා. ඉතින් සමහර ලාවට මේ කුටි මාරු කරගෙන ඉන්නකොට සමහර කැලෑ ඔය ලග්ගල කැලෑවේ එම ඇඟට හරියට ඔය සරපේ හරියට වැටෙනවලු ඒ ගල් තලා වලින් ඇඟට. ඒක කැලෑවක හිටියක් කිව්වා මේ ඊයේ මට උන්වහන්සේ හම්බ වුණාමයි කිව්වේ. කිව්වා මේ ඒ කැලෑවේ හරියට සරපේ වැඩි කිව්වා. දේ සර්පේ ගල් එනක තමයි වැඩ හිටියේ. හැමදාම සර්පය 3 දිනක් 4 දිනක් රැට ඇඟට වැටෙනවලු. ඒ ගල් එනේ එහෙම එනවලු. ඉතින් උන්වහන්සේ බොහොම ලස්සන දෙයක් කිව්වා. ඉතින් ජීවිත තණ්හාවෙම අතහැරලම තමයි ඇතුළට යන්න ඕන කියලා. ඉතින් එහෙම ඉඳලා ඇවිල්ලා උන්වහන්සේ මේ ටික කාලයක් පහුගිය කාලේ මේ හුදෙකලාවේ අනුරාධපුර පැත්තේ වැඩ ඉඳලා උන්වහන්සේ ඊයේ භාවන දවස් 10ක භාවනා වැඩපිළිවෙලක් ඉවර වෙලා මාව මුණ ගැහුණාම කිව්වා ආයෙනම් කවදාවත් ඊටපු තැනට මම යන්නේ නැහැ. ඊයේ කොළඹ වැඩියෙත් නවතින්න කියලා හිතාගෙන ආවට උන්වහන්සේ කිව්වා මේ දවස් 10ේ භාවනාවට නොගියානම් තමාරුවට මම නවතින්න තිබුණා. ඒත් මම අද නම් නවතින්නේ නැහැ කියලා උන්වහන්සේ ඔන්න ඔය ගාල්ල පැත්තේ කුටියක් හොයාගෙන හුදෙකලාවේ වැඩම කළා. ඇයි අර කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන සිත විවේකගත වෙනකොට මේ ගොඩාක් බැමි වලට හිත බැඳෙන්නේ නැහැ. පින්වත්නි අපේ හිත ඉල්ලා සිටිනවන්නේ මේ අරමුණු පස්සේ දුවන්න කියලා. ඒ ඉල්ලන නිසානේ අරමුණු පස්සේ දුවන්න වෙලා තියෙන්නේ. අපේ සිත ඉල්ලා සිටිනවා අරමුණු පස්සේ දුවන්න කියලා. එතකොට අරමුණු පස්සේ දුවන්න කියලා මේ සිත ඉල්ලා සිටින නිසායි අපිට ආරම්මණග්‍රාහීව අරමුණු එක ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ. මේ පින්වත්නි සිත විවේකයටපත් වෙනකොට පුදුම දෙයක් වෙනවා. අරමුණු සිත ඉල්ලා සිටින්නේ නැහැ. නැවත නැවත අරමුණු සිත ඉල්ලන්නේ නැහැ. ඉතින් එතකොට පින්වත්නි පුදුමාකාර විදියට සිත විවේකයකටම බැඳෙනවා. හුදෙකලාව තරම් මේ ඉතාම සුන්දර තවත් ලෝකේ කලාවක් එයාට මුණ ගැහෙන්නේ නැහැ. අපි මේ එක එක දේවල් හොයාගෙන යනවනේ කලාව කියලා මං අදහස් කරේ ඒකයි. ඒ විවිධ දේවල් හොයාගෙන යනවා. ටෙලිනාටි කියන්නේ කලාවක්නේ. ඒවා හොයාගෙන යනවා. සිත හොයාගෙන යන්නේ නැහැ. හුදෙකලාවෙන් ලැබෙන නිරාමිස ආස්වාදේ වැළඳුවාම මම මගේ ජීවිතයේ අත්දැකීමක් ඔය පින්නතුන්ට කියන්නම්. මේ දවස්වල මම කිසිම කෙනෙක් නැතුවයි විවේකයෙන් වැඩ ඉන්නේ. එතකොට විවේකයෙන් මේ දවස්වල වැඩ ඉන්නකොට ඉතින් කෙනෙක් මේ එන අය මුණ ගැහින්න එන අය හිතනවානේ ඔබ වහන්සේට මේ හරි අපහසුයි ඇති මේ අතුපතු ගන්න හරි මේ මිදුල හරි චුට්ටක් අතුපතු ගන්න කවුරු හරි හිටියා නම් හොඳයි නේද? අනේ එහෙම කෙනෙක් ඕනමයි ස්වාමීන් වහන්සේ කියලා කිව්වට එහෙම කවුරුවත් නැති වෙලාව රියදුරෙක්වත් නැති වෙලාවක පුදුමාකාර සංසිඳීමක් ඇති වෙනවා. පුදුමාකාර සැහැල්ලුව. දෙවැන්නෙක් නැ කියන එක පුදුම ප්‍රීතිය. ඕගොල්ලෝ එහෙම දෙවැන්නෙක් නැතුව ඉඳලා හුරු නැති නිසා තමයි හැම වෙලාවකම කවුරු හරි ළඟින් තියාගෙන ඉන්නේ. ඒ දෙවැන්නෙක් නැතුව ඉඳලා බලන්නකො හරීම සතුටක් උපදින්නේ. හැබැයි මේ දෙවැන්නෙක් නැතුව ඉන්න නම් එයාට තියෙන්න ඕන ධර්ම විතර්ක. අර එකම මං කිව්වේ අර පුනරුක්තියක් සිද්ධ වෙනවා එකම දේ නැවත නැවත සිද්ධ වෙනවා කියලා. ඒ එකම දේ නැවත නැවත සිද්ධ වෙන විදිය එයා දකින්න ඕන යාගේ සිතින්ම. එතකොට ඉතින් ආයෙත් වෙන්නේ වෙච්චම දෙයක් නම් අපිට ආයෙ යන්න හිතෙන්නේ නැහැ නේ ඊපස්සේ. දැන් ඔය පින්නතුන්ලා එකම ෆිල්ම් එකක් බලනවා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර. එක චිත්‍රපටියයි බල ඒකම ආයෙත් හිට පෙන්නනවා නම් ආයෙ මොනවා බලන්නද ඒකේ? ඒ වගේ එකම දේ තමයි මේ සංසාරේ වෙන්නේ. අලුත් ඒවා මොකුත් වෙන්නේ නැහැ. පුනක් පුනං චේව වපන්ති බීජං වපුරන මිනිස්සු හැමදාම එකම වපුරන්නේ. අමුතුවෙන් අය වපුරන එකේ කලාවක් නැහැ. එකම දේ වෙන්නේ. ඉතින් ඔය පින්නතුන්ලාගේම ජීවිතේ දිහා බලන්න. උදේ ඉඳලා රෑ වෙනකන් ගෙවෙන ජීවිතේ මොකක්ද ඔයාලට අත්දකින්න හම්බුන අරුම පුදුම දේ? මොකක්වත් නැහැ. හෙට උදේටත් ඒ උනාට ඔයාලා වැඩට යන්න බලාගෙන ඉන්නවා නේද? ඇයි? ඔයාලට නඩත්තු කරන්න අරමුණු ටිකක් තියෙනවා. ඒ අරමුණු පදනම් කරගෙන අරමුණු එක්ක ගනුදෙනු කරන නිසා නැවත නැවත අරමුණට සිත අරන් යන්න කැමති. නැවත නැවත අරමුණු වලට සිත අරන් යන එකටමයි භවය කියලා කියන්නේ. නැවත නැවත සිත අරමුණු වලට අරන් යන්නේ නැතුව සිත උපේක්ඛාසහගත වුණොත් සිත මැදහත් වුණොත් එහෙම කර්ම රැස් වෙන්නේ නැහැ. භවය නැහැ. භවය නිරුද්ධ වුණොත් භව නිරෝධා ජාති නිරෝධ. භවය නිරුද්ධ වීමෙන්ම නැවත නැවත ජාතිය පිහිටන එක නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ විදියට ජීවිතෙන් පින්වත් නී ආය මේ ලෝකයට ගිහින් බලන්න හොයන්න දෙයක් නැති බව ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුළින්ම දකින්ට. ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුළින්ම දකින්ට. ඉතින් එහෙම දකිනකොට පින්වත්නි හරිම ප්‍රීතියක් පස්සද්ධියක් ඇති වෙනවා. මේ සංසාරයේ ඉපදීමෙන් මේ දුක ඉවර වෙන්නේ නැහැ. ඉපදිලා බුදුරජාණන් වහන්සේම වදාළ එක තැනක සාරිපුත්ත නැවත නැවත ඉපදීපදි මෙරි මෙරි යන ගමනේදී නැවත නැවත ඉපදීමෙන් දේවාලා ආය ආය උපදින්න බලාගෙන ඉන්නවනේ. දැන් ඔගොල්ලෝ ආයෙත් කැමතිනේ මේ වගේම තැනකට එන්න. ඔයාලා නෙමෙයි තිරිසන් ලෝකේ ඉන්න සත්තුත් එයාලා ආයෙතන උපදින්න ආසයි. ඒකනේ ඒගොල්ලෝ ජීවිතේට කැමැත්තක් තියෙනවනේ. ජීවිත කාමයක් එයාලටත් තියෙනවා. අමරිතු කාමයක් මරණයට අකමැතිකමක් එයාලටත් තියෙනවා. කොච්චර කුණු වෙලා දුරවල වෙලා ඇඟක් තියෙන බල්ලෙක් පවා එයා එයාගේ ජීවිතයට ආසා කරනවා. එයාගේ සිතත් සිතුවිලි එයාගේ සිතත් වැඩ කරන්නේ මේ ජීවිතේ ඕන කියන එක අපිට වගේ. මේ ජීවිතේ ඕන කියන අදහසේ ඉන්නේ අයත්. හැබැයි අපිට දැන් තිරිසන් සතෙක්ගේ ජීවිතේ දිහා බැලුවම අපොයි මොකද්ද මේ ජීවිතේ කියලා ඒ අපිට හිතෙනවා වගේම අපිට වඩා උඩ ඉන්න යම් තාක් තවත් දෙවිවරු එහෙම හිතනවා ඇති මේ මොකද්ද මේ ජීවිතේ කියලා අපි දිහා බලලා. අපි මේ වැඩට යන විදිය, මහන්සි වෙන විදිය, නිදි වරාගෙන එකිනෙකන අභිභවා යන්න සැලසුම් කරන විදිය, ආත්ම සංඥාව පදනම් කරගෙන මහ විශාල විඩාවකට පත් වෙලා ලෝකේ නඩත්තු කරන විදිය දැකලා සමහර දෙවිවරු හිතනවා ඇති මොකටද මෙහෙම ජරා වෙච්ච ජීවිතයක් කියලා. අපි යන තිරිසන් ලෝකෙ දිහා බලන විදියටම අපි දිහාත් බලනවා ඇති. ඒ නිසා මේ බලන්න පින්වත්නි මේ ජීවිතයේ දිහා මොන තරම් දුකක්ද? මහ විශාල දුකක්. මේකෙදී අපට සිද්ධ වෙන්නේ එක දෙයයි කරන්න. මේ නිවන් දකින්න එක අමාරු දෙයක් කියලා නම් හිතන්න එපා පින්වත්නි. සත්‍ය අවබෝධය කරා යන්න අපට තියෙන්නේ එක දෙයයි කරන්න තියෙන්නේ. ලොකු දේවල් මොකුත් නැහැ. සත්‍ය අවබෝධය කරා යන්න අපට තියෙන්නේ අපේ ආත්ම සංඥාව දුරු කරන එක විතරයි. ආත්ම සංඥාවක් තියෙනවා අපිට. ආත්මීය වශයෙන් මමායනයක් අපට තියෙනවා. මමත්වයක් තියෙනවා. ඒ මමත්වයේ මත පිහිටා තමයි අපි ලෝකේ ඇසුරු කරන්නේ. කොහොමද ඇසුරු කරන්නේ? මමත් ඉන්නවා, මගේ දරුවොත් ඉන්නවා. මමත් ඉන්නවා, මගේ ගෙවලුත් තියෙනවා, ඉඩමුත් තියෙනවා, කුඹුරුත් තියෙනවා. අර මමත් ඉන්නවා කියලා ගන්නකොට තමන්ව එයා හුදු ආත්ම සංඥාවකින් තමයි කියවන්නේ. එතකොට එයාගේ උගත්කම් පේනවා, බුද්ධිමත්කම් පේනවා, වෘත්තීය වටිනාකම් පේනවා. ඒවා නඩත්තු කරනවා මේ මනුස්ස ලෝකේ. ඕක තමයි අපේ ජීවිතේ. ඒවා නඩත්තු කරනවා. ඒකට තමයි ලෝකේ වචනයක් හදාගෙන තියෙන්නේ තත්වය සහ කාර්යභාරය කියලා. එහෙම එකක්. ඒ ආත්ම සංඥාව තවත් වෙන විදියකින් කියපු විදියක් ඔය. තත්වය සහ කාර්යභාරය කියලා. තත්වයක් පේනවා, ඒ තත්වයට අදාළ කෘත්‍යකුත් පේනවා, කාර්යකුත් පේනවා. ඉතින් ඒ තත්වය සහ කාර්යභාරය ගත්තාම හැම වෙලාවකම තමන් වාඩි වෙන්නේ කොතනද කියලා හිතෙනවා. තමන්ව නඩත්තු කරන්න වෙලා. මේ තමන්ව නඩත්තු නොකරනකම තමයි නිකෙලෙස් වීම කියලා කියන්නේ. තමන්ව කවදාවත් නඩත්තු කරන්නේ නැහැ. මේ ආත්ම සංඥාව නිසා තමයි මිනිසුන්ගේ ඇතුළාන්තයේ ගිනි ගන්නෙ. ඇතුළාන්තයේ දැවිල්ලක් හට ගන්නවා ආත්ම සංඥාව නිසා. මුළු බුද්ධ ශාසනයේ ඉලක්කය ආත්ම සංඥාව දුරු කිරීම. ඒක දුරු කරන එක අමාරුයි. ඇයි දුරු කිරීම අමාරු? ආත්ම සංඥාව දුරු කිරීම පිළිබඳ අදහස හිතේ මිනිසුන්ට නැහැ. ආත්ම සංඥාව දුරු කරන්න පළවෙනියෙන් යාට තියෙන්න ඕන මම ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන චේතනාව තියෙන්න ඕන. ලංකාවේ අයිට එහෙම අදහසක් නැහැ. එයා මේ බනහනකොට අනේ මේ දේශනාව තුලදීම මගේ ආත්ම සංඥාව දුරු වෙනවා නම් හොඳයි කියන අදහසින් තමයි බනහන්න ඕන. මිනිස්සු බනහන්නේ හිම අදහසකින් නෙමෙයි. මන් දන්නේ නැහැ මිනිස්සු කොන අදහසකින් බන අහනවද කියලා තිටිගම. මොකද සමහර බනවලට මිනිස්සු රැස් වෙන විදිය දැක්කාම පේනවා, මිනිස්සු එකතු වෙන විදිය දැක්කාම පේනවා මොකටද දාවේ කියලාවත් එයාලා දන්නේ නැහැ. එයාලා දන්නේ නැහැ මොකට දාවේ කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට නිවන් දකින්න එක අමාරු නෑ. ඒක එහෙනම් ඔයාලට තියෙන පළවෙනි එක තමයි ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහසයි ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන. ඒ අදහස ලංකාවේ බොහෝ බෞද්ධයන්ට ඇත්තේ නැහැ. ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහස ධර්මාසන ඉස්සර වාඩි වුණත් ඔය පින්නතුල වාඩි වෙන්න ඕන. අනේ මම ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහසයි. මේ බණ අතරම මට අමගේ ආත්ම සංඥාව දුරු වෙනවා නම් හොඳයි කියන අදහස තමයි තියෙන්නේ. නැයි කෙලින්ම නිවන කියන්නේ ආත්ම සංඥාව දුරු වීමට. එතකොට ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහස තමන්ගේ සිතට එනවා නම් ඒකට කැමැත්තක් එනවා නම් ආත්ම සංඥාව දුරු කිරීම පිණිස සිතට කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්තට අපි කියනවා ඡන්ද ඉර්ධිපාදය කියලා. ආත්ම සංඥාව දුරු කිරීම පිළිබඳ සිතක් තියෙන්න ඕන. ඒකට කියනවා චිත්ත ඉර්ධිපාදය කියලා. ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියලා වීරියක් තියෙන්න ඕන. ඒකට කියනවා විරිය ඉර්ධිපාදය කියලා. මේ ආත්ම සංඥාව කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා දකින්න එකට කියනවා විමංශක ඉර්ධිපාදය. ඔන්න ඕකට තමයි කියන්නේ ඡන්ද චිත්ත විරිය විමංශා කියලා. ඉර්ධිපාද කියන්නේ එතකොට ඉර්ධිපාද කියන්නේ තමන් තුළ ආත්ම සංඥාව දුරු කිරීම කියන පහාන ඉර්ධිය උපද්දවන්න. පහාන ඉර්ධිය ආත්ම සංඥාව දුරු කිරීමට කියන්නේ පහාන ඉර්ධිය. ආත්ම සංඥාව ගොඩනැගෙන ආකාරයේ දකින්නකට කියන්නේ අභිඥා ඉර්ධිය කියලා. ආත්ම සංඥාව ගොඩනැගෙන නාම රූප පරම්පරාව දකිමින් ඒ නාම රූප නිරුද්ධ වෙල යන ආකාරයේ දකිමින් දකිමින් ආත්ම සංඥාව දුරු කරමින් ශුන්්‍යතාවයකට හිතපත් කර ගැනීමට අපි කියන්නේ පින්වත්නි අභිඥා ඉද්දී පරිඥා ඉද්දී මුල් එක අභිඥා ඉද්දී. ආත්ම සංඥාව දුරු කිරීම පිණිස තමන්ව දකින හැකියාවට අපි කියන්නේ භාවනා ඉර්ධිය කියලා. ඔන්න ඉර්ධිය උපද්දවන්න තමයි අපි ඉර්ධි පාද වඩන්නේ. වඩනවා කියලා මොකුත් කරන්න දෙයක් නැහැ. ලොකුවට ඔය පින්නතුන්ලා නිතර නිතර මේ පිළිවෙත් පුරනකොට බුද්ධ ශාසනය ඇතුළේ වැඩ කරනකොට ඔය පින්නතුන්ට තියෙන්න ඕන මේ බණ ආණ්ඩාවත් මේ දැන් අපි මේ මියගිය අය වෙනුවෙන් පින් දෙන්නේ එක වෙන කතාවක්. හැබැයි ධර්මය ඇහෙනකොට වාඩි වෙනකොට ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහස. එතකොට මේ බණ ඇහෙන වෙලාවේ පවා ඔය පින්නතුන්ලාට මේ ධර්මයේ ඇහෙන වෙලාවේ පවා අර ඉර්ධිපාද තමයි වැඩෙන්නේ. ඉර්ධිපාද වැඩෙන්නේ. එයා වාඩි මඟ බලාගෙන ඉන්නේ පවා ධර්මයේ වෙනුවේ. ධර්මයේ වෙනුවේ. ඒතර ධර්මයේ වෙනුවෙන් මඟ බලාගෙන ඉද්දී සංසිඳීම වෙනුවෙන් මඟ බලාගෙන ඉද්දී ඔය පින්නතුන්ලාට මහ පුදුම යහපතක් නෙවෙන්නේ. දැන් හොඳට බලන්න පින්වත්නි ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියලා හිතක් සිතුවිල්ලක් උපද්දවන්න තියෙන. ඒකටයි පින්වත්නි එයා ඒ සිතුවිල්ල උපද්දවන එකට චිත්ත ඉර්ධිපාදය කියන්නේ. ඒ සිතුවිල්ලක් උපද්දවයි. ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියලා සිතක් උපද්දව ගන්නවා චිත්ත ඉර්ධිපාදේ. ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියලා වීරයක් තියෙන්න ඕනේ. ඇයි? ඒ ආත්ම සංඥාව දුරු වෙන විදියට භාවනා කරන්න වෙනවා, බණ අහන්න වෙනවා, ගොඩක් වැඩ තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. වීරියර්ධිපාදේ ආත්ම සංඥාව කොහොමද මා තුළ සකස් වෙලා තියෙන්නේ? ආත්ම සංඥාව කියන එක එන්නේ අරමුණු නිසා. ආරම්මණ ග්‍රාහීව අරමුණු ගැනීමත් අරමුණු එක ගනුදෙනු කරනකොටත් තමයි මට ආත්ම සංඥාව තියෙන්නේ. නිදාගෙන ඉද්දී ආත්ම සංඥාවක් නැහෙනේ. මම ආයනයක් නැහෙනේ නිදාගෙන ඉද්දී. මම පරිස්සම් කරන්න සිතුවිලි ගලන්නේ නැහෙනේ නින්දෙදී. එතකොට එහෙනම් මේ මම ආයනය මමත්වය පුද්ගල බව ආරම්මනත් එක්ක අරමුණු එක ගනුදෙනු කරන කම ඇතුලේ වෙන්නේ. ඒකට තමයි චිත්ත චෛතසික පරම්පරාව කියලා කියන්නේ. චිත්ත කියන්නේ අරමුණ ග්‍රහණය කරගන්න කම. චෛතසික කියන්නේ අරමුණු එක ගනුදෙනු කරන කම. ඔන්න ඕකට තමයි හාමුදුරුවෝ කියන්නේ චිත්ත චෛතසික පරම්පරාවක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා පින්වත්නි. මේකේ මොනවද ගන්න තියෙන්නේ කිය කිය බණට කියන්නේ. චිත්ත කියන්නේ අරමුණු ගැනීම කියන එක. චෛතසික කියන්නේ අරමුණු සමග ගනුදෙනු කිරීම කියන එක. චිත්ත චෛතසික පරම්පරාව පහළ වීමට මේ ඇහැ උදව් කරනවා. ඇසින් රූප දැක්කාම තමයි චිත්ත චෛතසික පරම්පරාවක් ඇති වෙන්නේ. මේ ආයතනයන්ගෙන් ගන්න ලෝකය අරමුණු වීම සහ අරමුණු සමග ගනුදෙනු කිරීම මේවා සිතින් කරන දේවල්. මේවා කොහොම සිතට සම්බන්ධයි? එතකොට මේ දැන් මෙන්න මේ විදියට අරමුණු ගන්න එකයි අරමුණු එක ගනුදෙනු කරන එකයි පිළිබඳ විමස විමසා බලනවා. එහෙම විමස විමස බලමින් බලමින් ආත්ම සංඥාව දුරු කරනවා. ඒකට අපි කියන්නේ, ඒකට බුද්ධ ශාසනයෙන් පාවිච්චි කරන වචනය තමයි වීමංසක ඍද්ධිපාදය. ඔන්න ඔය හතරම ඕන්නේ, එකක් තිබ්බාම ඇති. එකක් තියෙන්න ඕන ආත්ම සංඥාව දුරු කරනවන. නිවන කියන්නේ මේ එකක්වත් ලංකාවේ මිනිසුන්ට නැහැ. ධර්ම ශ්‍රවණය කරන්න එනකොට වාඩි වෙනකොට ඒ අදහස තියෙන්න ඕන. TV එක ඉස්සරහා වාඩි වුණත් එයාට තියෙන්න ඕන මේ දේශනාව තුලදීම මට ආත්ම සංඥාව දුරු වෙන්න ඕන. ඉතින් එහෙම හරි පුදුමයි පින්වත්නි, සමහර බණ අහනකොට කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් එහෙම ඇති වෙන්නේ. එතකොට අද භාවනා කළත් ඒක එන්නේ නැහැ. භාවනා කළත් ඒක එන්නේ. එතකොට මේක බණදී බණ අහද්දි කරන්න පුළුවන්. මේ දේශකයෙකුට ධර්මාසනයේදී ඒක වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මෙහිම දුරු වෙනකොට ඒ දුරු වෙන ආකාරයට ඒක තමන්ගේ සිතේ දකිමින් දකිමින් බණ කියනකොට මේ ශරීරයේ තුල කාය පස්සද්ධියක් ඇති වෙලා ඇඟ සිසිල් වී ගිහින් සිතද සසල වී යනවා එක වෙලාවක. එහෙම වුණාම එක දිගට බණ කියන්න පුළුවන්. ඒක පුදුම අත්දැකීමක්. ඒ අත්දැකීම ලෝකයට අදාළ එකක් නෙමෙයි. ලෝකයට අදාළ අත්දැකීම මොකද්ද? ලෝකයට අදාළ අත්දැකීම තමයි අරමුණු එක ගනුදෙනු කර කර අලුත් අලුත් අරමුණු හොය හොය පොඩි ආස්වාදයක් හොයාගෙන යන එක. ඒක තමයි ලෝකේ ස්වභාවය. ආය ආය අලුතෙන් අලුතෙන් අරමුණු හඹාගෙන යනවා. ඒ හඹාගෙන ගිහින් තව ආස්වාදයක් හොයනවා. නමුත් කවදාවත් මේ සිත ආස්වාදයෙන් සම්තෘප්තිමත් වෙලා නැහැ පින්වත්නි. ඒවනම් ඔයාලට තියෙන්නේ පොඩි වැඩ ටිකක් මේ බාන හොඳට අහන්න. එක තමයි ඔය පින්නතුන්ලා පළවෙනියෙන් කරන්න ඕන ආත්ම සංඥාව දුරු කළ යුතු බවට සිත උපදව ගන්න ඕන. එක්ක වීරිය හරි උපදව ගන්න ඕන. එහෙමත් නැත්නම් කැමැත්ත හරි උපදව ගන්න ඕන. එහෙමත් නැත්නම් ආත්ම සංඥාව ගොඩනැගෙන ආකාරය හරි විමස ගන්න ඕන. විමසක ඍද්ධිපාදේ. ඔය හතරින් එකක් උපදවා ගන්න ඕන. පළවෙනි එක. දෙක. එතකොට යාට එනවා ආත්ම සංඥාව දුරු කළ යුතු බවට. එක්ක ඡන්දයක් එනවා, එක්ක සිතක් එනවා, චිත්ත එක්ක වීරියක් එනවා, එක්ක විමර්ශනයක් එනවා. ඔය හතරෙන් එකක් නැත්තම් සෝවාන් වෙන්න හිතන්නත් එපා, සෝවාන් වෙන්න බෑ පින්වත්නි. එතකොට යා බුද්ධ ශාසන ඉස්සර හැම වෙලාවකම වාඩි වෙනකොට ඒක ඒ සිතුවිලි උපද්දවන්න ඕන. බණහද්දි මේ දේශනාව තුලදීම මට ආත්ම සංඥාව දුරු වේවා කියන සිතුවිල්ල තියෙන්න ඕන වාඩි වෙනකොට. අපිට එහෙම නැණි පින්වත්නි. ඒක තමයි පළවෙනි එක. එතකොට එයාට පේනවා මේ ජීවිතේ කොයි වගේද කියලා. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි, යාට තියෙන්න ඕන මේ ආත්ම සංඥාව පදනම් කරගෙන මේ කොහොමද භවය හැදෙන්නේ. ඒක ගැන යාට අදහසක් තියෙන්න ඕන. මේ අත්දැකීම තුළ ආත්ම සංඥාව ගොඩ නැගෙන්නේ කොහොමද කියලා යාට විමසා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. එතකොට ආත්මීය භව කියලා කියන්නේ මම ආයනේ පුද්ගල භව. මාව පේන එක. මාව පේන එකමනේ ප්‍රශ්නේ. ඊට පස්සේ මම කියලා ගත්ත තැන පරිස්සම් කරන්නත් මගේ නොවන දේවල් සම්බන්ධ එහෙම අදාළ නොවන කමකුත් එනවා. ඉතින් අර මට අදාළ දේවල් අහිමි වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට දුක හට ගන්නවා. එච්චරනේ. මට අදාළ නොවන දේවල් කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට මට දුකක් හට ගන්නෑ. ලෝකේ ළමයි මැරුණාම අපි අඬන්නේ නැහැ. හැබැයි අපි ගෙදර කෙනෙක් මැරුණාම අපි පොළවේ හැප්පි හැප්පි කෑ ගහනවා. මහා විශාල මනෝව්‍යාධියකට උනත්පත් වෙන්න පුළුවන්. එහෙනම් ලෝකේ කඩා වැටෙන එක, බිඳෙන එක, අනිත්‍ය වෙන එක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මමත්වයෙන් ගත්තේවා කැඩෙන බිඳෙන එක තමයි දුක හටගන්නේ. මමත්වේ නැත්තම් දුක කියලා එකක් නැහැ. හොඳට බලන්න, මමත්වයේ නැති තැනක, ආත්ම සංඥාව නැති තැනක කිසිම අඬන්න හේතුවක් දෙන්නේ නැහැ. ලෝකෙම කන පිට පෙරළුණත් අපිට අඬන්න. දැන් මේ දවස්වල ලොකුවට යුද්ධ යනවා ලෝකේ. ලෝකේ යුද්ධමය චින්තනකින් ගහ ගන්නවා. නමුත් අපිට ලොකුවට ඒක දැනින්නේ නැහැ. හැබැයි ওই රටක අපි මගේ කියලා ගත්ත කවුරු හරි පුලුටක් ඉන්නවනම් නින්දයන්නේ අපිට. ඒ ප්‍රදේශයට බෝම්බයක් වැටුණා කියලා ආරංචි වුණොත් දාඩිය දාන්න පටන් ගන්නවා. බැරි වෙලා හරි ෆෝන් එක වැඩ කරන්නේ නැත්නම් කොහොම හරි හොයන්න හිතෙනවා. නමුත් අපිට එහෙම එකක් නැහැ. එහෙනම් ලෝකේ මම කියන ස්වභාවය ඇතුලේ ගත්ත ලෝකය තමයි අපට දුක අරන් ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ සිද්ධියම දුක නෙමෙයි. දැන් මේ දවස්වල එහෙම යුද්ධ කියලා අපිට එහෙම ලොකුවට ලොකු ප්‍රශ්නයක් අපට දැනින්නේ නැහැ. අපිට හිතෙනවා තමයි ඉස්සරහට අපිට මොනවා වෙයිද, අපි වගේ බොහොම දරිද්‍රතාවයකින් පෙළෙන රටවල් වලට කවරක් වෙයිද කියලා අපිට හිතෙනවා. නමුත් අපිට ඒක අර පුද්ගල භවකින් ගත්ත සවිඥානික ලෝකයක් එක්ක ඇසුරක් නැති නිසාම අපට අර දුකට මෙහෙම මතක තියාගන්න එක දෙයක්. දුක කියන්නේ ලෝකේ ඔබට අරන් එන එකක් නෙමෙයි. ආත්ම සංඥාව නිසා පැන නගින එක. ආත්ම සංඥාව නිසා පැන නගින එක. ඒ ආත්ම සංඥාව නැත්තම් දුක කියලා එකක් එන්නේ නැහැ. එහෙනම් දුක නිරුද්ධ කරන්න නම් ආත්ම සංඥාවයි නිරුද්ධ කරන්න ඕනේ. එහෙනම් පළවෙනි එක තමයි ආත්ම සංඥාව දුරු කරන්නේ මී කියලා ඡන්ද චිත්ත විරිය විමංසා කියන හතරෙන් එකක් තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි පින්වත්නි මේ ආත්ම සංඥාව තමා තුළ ගොඩ නැගී ඇති ආකාරය හොඳින් දකින්න ඕනේ. ආත්ම සංඥාව ගොඩ නැගිලා තියෙන විදිය දකින්න ඕන. කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ මේ ආත්ම සංඥාව? මම හදාගත් එකක්ද නෑ, මගේ මානසික ගතියක්, ගති ස්වභාවයක්. අපි පන්ති යවන්නේ නෑනේ ආත්ම සංඥාව ඉගෙන ගන්න. මමත්වයේ ගැන ඉගෙන ගන්න පන්ති යන්නේ නෑනේ. ඒ ආත්ම සංඥාව නිකම්ම අපේ සිත තුළ හැට ගන්නවා. ඇයි එහෙම හටගන්නේ? අපි අපේ මූලික මානසික ස්වභාවය තුළ මේ අපි ඉපදිච්ච විදියට අනුව ධාතු ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි එකක් කාම ධාතුව, අනිත් එක අවිද්‍යා ධාතු. අවිද්‍යා මෙන්න මේ දෙක නසනකම් ආත්ම සංඥාව නසන්න කොච්චර බණ අහලවත් ආත්ම සංඥාව අයින් කරන්න බෑ. එතන මේ ආත්මීය සංඥා එක ගොඩාක් අඩු වෙනවා පින්වත්නි. ඔය මේ පැවිදි වුණාට පස්සේම හරියට ඒක දුරු වෙලා යනවා. වටිනාකමක් එන්නෙම නැහැ. හරියට පැවිද්ද තුල වාසය කළොත් ලෝකෙම් පෙරළුණත් ඉන්නේ. ඒ වුණා කියලා අපිට හිම් බහින ප්‍රශ්නිකුත් නැහැ. ඔයාලා හිතනවා මේ දැන් ප්‍රතිචාර දක්වන විදියට ප්‍රතිචාර නොදැක්කොත් ඔයාලගේ ගෘහස්ත ජීවිතේ කඩාම වැටේ කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. කොහෙද එහෙම එකක් වෙන්නේ? මේ විශාල යහපතක් වෙන්නේ මේ ධර්මයේ තුලේ. ඒතොර ආත්ම සංඥාව කියන එක අපිට උගන්නලා නැහැ කවුරුත්. මමයනේ මමත්වය පුද්ගල බව කියන එක උගන්නලා නැහැ. ඒ වගේම අපි උගන්නනවා පුද්ගල බවකින් ලෝකෙ පිළිගන්න එපා දුකයි කියලා. නමුත් ඕගොල්ලෝ ඒක නවත්තන්නේ නැහැ. ඒතකොට ඒ කොච්චර ප්‍රතිබල සම්පන්න එකක්ද? අපි කියනවා මමත්වයෙන් ගත්තට වැඩන්නේ අනාත්ම වශයෙන් දකින්ද, මම මගේ ආත්මය කියලා අරගෙන මොනවද ඔයාලගේ වසඟේ තියාගෙන ඉඳලා තියෙන්නේ? මම මගේ කියලා ගත්ත හැම දෙයක්ම පින්වත්නි කඳුලයි උපද්දවලා තියෙන්නේ. අනේ ලෝකේ මම කියලා මගේ කියලා මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා පින්වත්නි ලෝකේ මොකුත් ගන්න එපා කියලා බණ කිව්වට ඔයාලා හෙටත් එළියට ගිහින් ඕකමයි කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ ආත්ම සංඥාවෙන් ගත්ත ලෝකය ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික ඇතුලේ විස්තර කරලා සංසිඳුවන්න බෑ. ඇහින් බලනකොට මේක ඇහෙන් තේරුම් ගන්න හැදුවොත් ආයෙත් ආත්මීය වශයෙන්මයි ලෝකේ පිළිගන්නේ. ආත්මීය වශයෙන්මයි පිළිගන්නේ. දැන් ශීතකරණයක් වහලා තිබ්බාම ඇතුලේ ලයිට් එකක් පත්තු වෙන්නේ නෑනේ. ආයෙ දොර අරිනකොට නේද පත්තු වෙන්නේ. ආයෙත් වහල බැහුවාම පත්තු වෙන්නේ නිවිලා නිතින්. අපි ඔක එළිය කෙනෙකුට කියනවා. ඔයා දන්නවද මේ ශීතකරණයේ ඇතුලේ ලයිට් එකක් පත්තු වුණාට ඕක පත්තු වෙලාම නෑ, වැහුවාම නිවෙනවා කියලා අපි කියනවා. එතකොට අරේ අහනවා ආ ඇත්තද, වැහුවාම නිවිලාද තියෙන්නේ, කො බලමු පොඩ්ඩක් කියලා. ආයෙත් ඇරලා බැලුවොත් පත්තු වෙලාමයි පේන්නේ. එතකොට එයා කියනවා නෑ මේ පත්තු වෙන්නේ. එතකොට අපි කියනවා ආයෙත් නෑ ඔය දොර ඇරියාමයි ඔය පත්තු වෙන්නේ. දොර වැහුවාම පත්තු වෙන්නේ නෑ, දොර වැහුවාම නිවිලයි තියෙන්නේ. දොර වැහුවාම නිවිලා තියෙනවා, දොර වැහුවාම පත්තු වෙන්නේ, දොර ඇරියාම ආයෙනම් ආයෙත් පොඩ්ඩක් බලමු කියලා ආයෙත් දොර ඇරියොත් මොකද වෙන්නේ? ආයෙත් පත්තු වෙලාම නිපෙන්නේ. ඔන්න ඔය වගේ මේ ඇසකන නාසයේ දිව මේ ඉන්ද්‍රියන් වලින් අපි අරමුණු ගන්න සීමාවෙන් මේ පරමාර්ථ සත්‍ය හොයන්න බෑ. හොයනකොට ආයෙත් ආත්ම සංඥාවෙන් ගන්න පුළුවන් ඒවමයි අහුවෙන්නේ. මම කියන්නේ හොඳට තේරුම් ගන්න. ඔය කියන්නේ ඔයාලා මේ කතාව පොතකින් නම් තේරුම් ගන්න හදන්නේ. එහෙමත් නැත්නම් හාඳුරු කෙනකින් අහලා නම් තේරුම් ගන්න හදන්නේ. කනින්නේ අහන්න වෙන්නේ. අහලා නම් තේරුම් ගන්න හදන්නේ. කොයි හරි ආරාමයකට හරි කැලේකට හරි ගිහින් නම් මේක ඒ භූමිය අසුරු ඒ විදියට තේරුම් ගන්න නම් හදන්නේ. ඔයි පින්නතුන තේරුම් ගන්න ඒක කවදාවත් කරන්න බෑ. ඒක අපිට අපේ මුළු ජීවිතේ තියෙන තාක්කල් කවම කවදාකවත් ඕක කරන්න බෑ පින්වත්නි. ඕක කරන්න බෑ. ඇයි අපිට ඕක කරන්න බැරි? පින්වත්නි, ඉන්ද්‍රිය පරාසය කියන්නේ ආත්ම සංඥාවේ ක්ෂේත්‍රය. ආත්ම සංඥාවේ ක්ෂේත්‍රය තමයි ඉන්ද්‍රිය අධ්‍යක්ින් පරාසය කියන්නේ. ප්‍රඥාවේ පරාසය තමයි ආත්ම සංඥාවේ නිරෝධය. මේ ඇහින් ඔයාලට මේ කතාව කොච්චර කියලා වුණත් ඔයාලා ආයෙත් එළියට ගිහින් ආත්ම සංඥාවෙමයි ලෝකේ පිළිගන්නේ. අපි එතකොට කියනවා බලන්නකො මෙයා බණ ඇහුවට වැඩක් නැහැ නේ. වැඩක් නැහැ තමයි. මේ බණ ඇහුවට ලොකු වැඩක් නැහැ. අපිත් ඉතින් බණ කියනවා තමයි. මේක මම නම් දැන් කොයි වෙලේද නතර කරන්න කියලා බලන්නේ. ඒ කියන්නේ මම ඕන වෙලාවක මේ බණ කියන එක නවත්තන්න ලෑස්ති පිට ඉන්නේ. ඒ කියන්නේ දැන් මට මේ බණ කියනවා කියන එක මට ඉති විශේෂ වැඩ විශේෂ දෙයක් නැහැ. ඒ නිසා මම්මේ මගේ පැමිණීම පව හරි මන්දගාමී එකයි. මට උමනාවක් නැහැ. දුර දැන් මෙතන දැන් බණට ඇවිල්ලා ඉන්න අය වුණත් මට ඇත්තටම පින්වත්නි ඒක පුදුම දෙයක්. ඒක කාලයක් යනකොට ඒ වටිනාකම එන්නේ නැහැ පින්වත්නි. එන්නේ නැහැ. අවස්ථාවට මුණ දෙනවා මිසක්. යන්නේ එතනට ඔය පින් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. ඒක ලස්සනයි ඒක. එතනට එකතු වුණාට පස්සේ හරි ලස්සනයි ජීවිතේ. ඒ නිසා පින්වත්නි හැබැයි මේක ඇහිම් බෑ කරන්න. කනින් බෑ මේ වැඩේ කරන්න. ඇයි? ඇසකන නාසයේ දිවකයේ මනස තුලින් අපි මොකද කරන්නේ? ඇසකන නාසයේ දිවකයේ මනස තුලින් අපි කරන්නේ පින්වත්නි නැවත නැවත මේ ලෝකයට නැවත නැවත මේ ලෝකයට එකතු වෙන්න පුළුවන් විදියට වටිනාකම්ම පේන එකයි. ඒක ආත්ම සංඥාවම හදන එකයි කරන්නේ. ඒ නිසා තමයි මේවට ආයතන කියලා කියන්නේ. ඇසට කියන්නේ මොකද්ද? චක්කායතනය කියලා කියන්නේ. කනට කියන්නේ සෝතායතනය. ආය සලායතන පච්චයා පස්සෝ කියලා පටිස ආයතන. ආයතන නම් මොනවද හදන්න ඕන මොනවාරි? ආයතන නම් බලන්න ලෝකේ ආයතන තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙන ආයතනවල. භාග්‍යතුන් වහන්සේ මේ ආයතන කියන වචනේ පළවෙනිම පාවිච්චි කරලා තින්නේ 2600කට එහා පැත්තේ. එතකොට මේ දැන් විවිධ ආයතන සංග්‍රහයන් තියෙනවා. නමුත් මේ වචනේ පළවෙනියෙන් චක්කායතනය. එතකොට ආයතන කියන විවහාරයේ ගණ්ඩම ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙන නිසා. මොනවද නිෂ්පාදනේ? ආත්ම සංඥාව. ඒ නිසා ඇසින් ලෝකේ බලන තාක්කල් ඔය පින්නතුන්ලාට ආත්ම සංඥාවෙන්ම පිළිගන්න පුළුවන් ලෝකයයි මුණ ගැහින්නේ. එහෙනම් මේක මේ කතාව අර ශීතකරණේ වහලා තිබ්බාම එයා අත්දකින අත්දැකීම. එයාට ඇහින් බලන්න බෑ. ඇහින් බැලුවොත් ආයෙත් ඇරලානේ බලන්න වෙන්නේ. ආයෙ ඇරලා බැලුවම පත්තු වෙලමයි පේන්නේ. ඔයාලට මේ බණ ටික ඔක්කොම අහලා ඔයාලා ගෙදර ගිහින් ආයෙත් පින්වත්නි මේ කතාව ඇහින් තේරුම් ගන්න හැදුවොත් ඔයාලට වෙනද වගේම ආත්ම සංඥාවක්මයි එන්නේ. අපි මේ සමහර අයසකાય ගැන පවා අපි කියනවා අනේ බලන්නකෝ යා මෙච්චර බණ ඇහුවට වැඩක් නැහනේ. ඇයි බලන්නකෝ බණ අහලා ඇවිල්ලත් එයා ඒ වගේ. ඉතින් ඒ වගේ තමයි. දැන් අපි සමහර අය කියනවා බණ ඇහුවට වැඩක් නැහැ. පොයට අම්මා සිල් ගන්න කියට වැඩක් නැහැ. බලන්නකෝ අම්මා ආවමත් ඒ වගේ. වෙනද වගේම අම්මට තණ්හාව තියෙනවනේ. වෙනද වගේම පොල් ගස් ගැන, අඹ ගස් ගැන, වතු පිටි ගැන, ගෙවල් දොරවල් ගැන අම්මට අදහසක් තියෙනවනේ. අම්මා මොකටද ඔහොම සිල් අරන් කියලා කවදාවත් කියන්න එපා. ඇයි? මේ ආත්ම සංඥාව දුරු කිරීම වෙනම ප්‍රායෝගික ප්‍රඥාගෝචර ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවලිය. ඒක භාවනාමය ක්‍රියාවලිය. භාවනාමය ක්‍රියාවලිය. ඒ කියන්නේ භාවනා කරනකොට අර ආරම්මණග්‍රාහීව සිත නොයනකොට අරමුණ එක ගනුදෙනු නොකරනකොට ඇතිවෙන සිතේ සසල වීමත් එක්ක දකින්න ඕන එක. අරමුණ එක ගනුදෙනු කරන ගමන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා දැන් අපි දෙවණියට බලන්න ඕන අපි තුල මේ ආත්ම සංඥාව කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. ඒක අපිට කවුරුත් ඉගැන්ුවෙත් නැත්තම් ස්වභාවයෙන්ම හිතේ ගතියක් නා. ගති ස්වභාවයක් නම් හිතේ. ඒ ගති ස්වභාවයක් නම් මේක කොහොමද අපි තේරුම් ගන්නෙ පින්වත්නි? මේක ගති ස්වභාවයක් නම් අපි දැන බුදුර අන්න ඔතන අපි ධර්ම ඥානෙ පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපේ මනසේ අපේ සිතේ මූලික ගති ස්වභාවයක් තියෙනවා.
ඒ ඒතන උපදින්ට අදාළ ගති ස්වභාවයක් තියෙනවා. ඒකට අපි කියනවා කාම ධාතුව කියලා. ඒ කියන්නේ අපි කාම ලෝකේ ඉපදිලා ඉන්නේ. අපි ඉන්නේ මේ කාම ලෝකේ. මුළු සසරටම අදාළ ස්වභාවයක් තියෙනවා අවිජ්ජා ධාතුව කියලා. ඔන්න ඒ ධාතු ස්වභාව දෙකක් අපේ මනස තුල තියෙනවා. ওই ගති ස්වභාව දෙකම මත පිහිටලා තමයි අපි ලෝකේ මුණ ගැහෙනකොට ඒ මුණ ගැහෙන මට්ටම තුල සිත ගනුදෙනු කරන්නේ ওই ගති ස්වභාව දෙක ඇතුලේ පිහිටලා. කාම ධාතුව නිසා කාම සංඥා, සංඥා නිසා සංඥා පටිච්ච උපජ්ජති දිට්ටි, සංඥාව නිසා දෘෂ්ටිය, දෘෂ්ටිය නිසා කාම සංකල්පනාව, සංකල්පනා නිසා කාම පරිලාහය, පරිලාහය නිසා කාම ඡන්දය කියන මානසික දිගුවක් තියෙනවා ඇතුළේ. බුදුරජාණන්සෝ වදාළ නිසා අපි දන්නවා, නැත්තම් දන්නේ අපි දන්නේ. අපිට තියෙන්නේ තණ්හාව විතරයි, අත්පත් කර ගැනීම විතරයි. ඒකෙන් වෙන හානිය අපි එක ලඝු කරන්නේ දැන් මේ කාලේ මිනිසුන්ගේ මානවවාදිකම් ගැන කිසි අගක් මුලක් හොයන්නේ නෑනේ. තමන් ඔසවා තිනෝ. දැන් ලෝක යුද්ධවල බලන්න, තමන්ගේ රට ඔසවා තිනෝ. එයා තමන් ඔසවා තමන්ට, තමන්ගේ රට ඔසවා තමන්ට ඔත බලනවා. එයාට මේ මානව වර්ගයේ මානව සංහතියට වෙන හානිය, ළමයි මැරෙනවා පොඩි, එහෙම එකක් නෑ. එහෙම කරන්නේ බලන්න පින්වත්නි, ආත්ම සංඥාව මේ මානව වර්ගයා කොයිතරම් අගාධයකට ඇදලා දානවද? පුදුමහානියක් නේ. දැන් බොහෝ හොඳට තේරුම් ගන්න, මේ විදියට මේ පුද්ගල එයා තුළ කාම ධාතුව ක්‍රියාත්මක වෙන නිසා ඒකට අනුව සංඥා ගොඩන අරමුණු මුණ ගැහෙනකොට කාම සංඥා කැමැත්ත පදනම් කරගෙන අඳුන ගැනීමක්. ඒක මානසික ගතියක්. ඒ කාම ලෝකේ හැටි ඒ විදිහට සංඥා අඳුන ගන්නකොට ඒව පදනම් කරගෙන දෘෂ්ටියක්. මම කැමැත්තෙන් නඩත්තු කරන්න පුළුවන් ලෝකයක් ඇත කියන අදහස. මම ඇත, මගේ දරුවාද ඇත කියලා අර ඇතාර්ථයෙන් කැමැත්ත පදනම් කරගෙන නඩත්තු කර හැකි ලෝකයක් ඇති බවට එයාගේ ඇතුලේ දෘෂ්ටියක් හැදෙනවා. දිට්ටි. දිට්ටිය නිසා දිට්ටිම් පටිච්ච උපජ්ජති සංකප්පෝ. ඒ දෘෂ්ටිය නිසා මමත් ඇත, මගේ දරුවත් ඇත නම් එයා තුළ ඒකට අනුව කල්පනා කරන්න පටන් ගන්නවා. කාම සංකප්පෝ. ඒ කාම සංකල්පනා නිසා එයා ඒ කැමැත්තෙන් පිළිගත්ත ලෝකයට අදාළ විදියට ලෝකෙ නඩත්තු කරන්න, එහෙම ලෝකෙ නඩත්තු කරන්න ඒ කැමැත්ත පදනම් වෙච්ච අරමුණු තමන්ට අත්පත් කරගන්න, ඒවා ගෙදර ගිහින් තියාගන්න, එයා තුළ පින්වත්නි ඇතුලේ දැවිල්ලක් හටගන්න, ඒවා අත්පත් කරගන්න කන් දුවනවා. විනාව දැනින්නේ. එයාට හරියන විදිහට ලෝකය අත්පත් කරගන්න නිදි වරාගෙන වැඩ කරනවා. කොච්චර අවාසනාවන්තද බලන්න, එක දවසක ඔය අතර මැරිලා යනවා. එයා අත්පත් කරගත්ත ලෝකේ භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. ඒකයි මේ සසර අසාධාරණයි කියන්නේ. අත්පත් කරගත්ත ලෝකයේ ඇතුලේ දැන් බලන්න, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වයසට යනකම්ම දරුවෝ වෙනුවෙන් කැප වෙනවා. ඊට පස්සේ දරුවෝ යම් තැනකට ආවට පස්සේ ඒ දරුවා විසින් අත්පත් කරගත්ත ලෝකය රස කරන්න ඒ අම්මට ලැබෙන්නේ, ඒ තාත්තට ලැබෙන්නේ. ලැබුණත් ලෙඩ ඇඳේ ඉඳලා කොන්ද කෙලින් තෙල වාඩි වෙන්න බෑ. ඒ කියන්නේ යාම් පුදුම මහන්සි වෙලා දුවලා එක තැනකදී තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා, නිින්ද කැප කරලා, බඩගින්න කැප කරලා, කාලය කැප කරලා, ශ්‍රමය කැප කරලා, තිබ්බ ධනෙ කැප කරලා, මහන්සි වෙලා නිදි වරාගෙන බත්තු වෙලා ඔක්කොම කරලා දරුවාව යම් තැනකට ඔසවා තබනකොට අරයගේ ජීවිතේ සන්ධ්‍යාවට ඇවිල්ලා. එතකොට දරුවා බලනවා, අනේ අපේ අම්මා වෙනුවෙන්, අපේ තාත්තා වෙනුවෙන්, අපේ දෙමව්පිය වෙනුවෙන් අපි යාළට හොඳ පාරක්, හොඳ පොටක් පාදන්න ඕන කියලා හැරිලා බලනකොට ඒ දෙන්නා බියපත් වීමේ අන්තිම තැනටම ඇවිල්ලා මාරාන්තික වෙලා. මෙහෙම ලෝකයක් කොච්චර අසාධාරණද, මොනතරම් අසාධාරණයක්ද මේ ලෝකේ. ඒ නිසා මේ සසර කියන්නේ මහා පුදුම අසාධාරණ තැනක්. මේකට ආයෙ එන්න හිතන්න එපා. එතකොට අපි තුල මේ විදියට අර මේ අපි තුල සිද්ධ වෙන මේ ක්‍රියාවලිය, කැමැත්ත පදනම් කරගෙන ඇති වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අවිද්‍යා ධාතුව විසින්, අවිද්‍යා ධාතුවකුත් ඇතුලේ ක්‍රියාත්මක වෙනවනේ. අවිද්‍යා ධාතුව විසින් මේ කාමයන් පදනම් කරගෙන ගොඩනැගෙන ක්‍රියාවලිය තුළ පුද්ගල භවකින් පිළිගත හැකි බවට තහවුරු කරලා පෙන්වනවා. නැති දෙයක් ඇති බවට පෙන්වනවා. ඒකනේ මේ සිත මායාවක් කියලා කියන්නේ. සත්‍ය වශයෙන් නොපවතින දෙයක් පවතින බවට පෙන්වනවා. ඉතින් මේ අවිද්‍යා ධාතුව තමයි නැති දෙයක් ඇති බවට මවලා හදලා විපල්ලාස සහගතෝ. ඒකට අපි කියන විපල්ලාස කියලා. ඒකනේ චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස, සංඥා විපල්ලාස කියලා කියන්නේ. ලෝකේ අඳුන ගන්නවානේ විතරක් නෙමෙයි, ආත්ම සංඥාවෙන් කවලම් කරලා අඳුන ගන්න. මේ කවලම් කරන්නේ අවිද්‍යා ධාතුව. අඳුන ගන්න එක කවදාවත් සසරක් හදන්නේ නැහැ. කියන්නේ මේ ලෝකේ රූප දියා දකින්න එක කවදාවත් සංසාරය හදන්නේ නැහැ. සංසාරය හදන්න බෑනේ. මේ පේනවා කියන එකට සසරක් හදන්න බෑ. පේන දේ අවිද්‍යාව මිශ්‍රව දැනගන්නවා කියන එකටයි සසර හදන්න පුළුවන්. පේන එක එකක්, අවිද්‍යාව මිශ්‍රව දැනගන්නවා කියන එක තව එකක්. පේන දේ පේන මට්ටමින්ම දැනගන්නවා නම් සසර කියලා එකක් නෑ. පේන එක අපි දැනගන්නේ අවිද්‍යාව පදනම් කරගෙන ආත්ම සංඥාවෙන් කවලම් කරලයි දැනගන්නේ. එතකොට තමයි යාට පේනේවා අතරින් එයාගේ කියලා ඒවා ටිකක් අහුලන්න පුළුවන්. පේනේවා අතරින් එයාට අයිති දේවල් කියලා යාට අහුල ගන්න පුළුවන් ඒවා ටිකක් හම්බ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඔය පින්නතුල්ලා දකින්න එක තමයි ඔය පින්නතුල්ලාට තියෙන දෙවෙනි කාරණේ. පළවෙනි එක මොකද්ද? ආත්ම සංඥාව දුරු කිරීම පිළිබඳ ඡන්දය හෝ චිත්ත හෝ විරිය හෝ විමංශක කියන ඉරදිපාදවල එකක් හතරම බෑ මේ කාලේ. හතරම ගොඩාක් දියුණු කළා බුද්ධ කාලේ. එම් බයකක් තියෙන්න ඕන. බණහඬ වාඩි වුණත් ඒක තියෙන්න ඕන. මේ දේස් අනේ මට අද බණ ඇහිනවා නම් ආත්ම සංඥාව දුරු වෙනේව මොනවාරි ඇහිනවා නම් හොඳයි. බණ ඇහිනකොට පව එහෙමයි. එතකොට යා තුල බලවත් කැමැත්තක්, ඡන්දයක්, සිතක්, විමර්ශනයක් යා තුල තියා ගන්නවා. දෙවෙනි එක තමයි මේ ආත්ම සංඥාව කියන එක දෙවියෙක් හදපු එකක්වත් ලෝකේ කවුරුවත් හදාපු එකක් නෙමෙයි. මේක තමා තුල සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවලියක්. ඒක මේ තමන්ගේ ඇතුළාන්තය තුළ මේ දැන් අපිට හරියන විදියට අපි ඉපදිලා ඉන්නේ කාම ලෝකේ නිසා, කාම ධාතුව නිසා සිද්ධ වෙන ක්‍රියාවලිය මේ දේශනාවේ කියාපු එක. ඒක මේ අවිද්‍යාව ධාතුව විසින් මේකට උදව් කරලා කලවම් කරලා ආත්ම සංඥාව හදන විදිය. සමහර ඒවා කවලම් කරලා හදන්න එපාය. ඒ කවලම් වුණාම වෙන එකක් එන්නේ. එතකොට මේ අවිද්‍යා ධාතුවත් කාම ධාතුවත් කාම ධාතුවේ ක්‍රියාවලිය තුල අවිද්‍යා ධාතුවෙන් උපකාර කරලා කවලම් කරලා ආත්ම සංඥාව ආදලා නැවත පුනර්භවය හැදෙන විදියට භව සංකාරගත කරනවා. පෝනෝ භාවිකා භව සංකාරෝ. අවිද්‍යා ධාතුවෙන් කරන්නේ කාම ධාතුවට අදාළ ක්‍රියාවලිය කාම ලෝකෙ ඉපදිච්ච නිසා සිද්ධ වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ක්‍රියාවලිය අවිද්‍යා ධාතුව මැදිහත් වෙලා පින්වත්නි භව සංස්කාර දක්වා ගොඩනගලා අවිද්‍යා ධාතුව සංසුන් වෙනවා. මේක තමයි අපි තුල සිද්ධ වෙන්නේ. මෙන්න මේ සිද්ධ වෙන දේ අපි දකින්න ඕන. තුන්වෙනි එක ආත්ම සංඥාවෙන් අපි පිළිගත්ත දේ මොනවද අපි පිළි අරගෙන තියෙන්නේ? ආත්ම සංඥාවෙන් පිළිගන්න පුළුවන් දේ මොකද්ද? මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේදී විතරයි මේ පිළිගැනීමෙන්නේ. සිහි විසඤ්ඤ වෙත්ත තැනක, නිර්වින්දනය කරපු තැනක, ගැඹුරු නිින්දකට වැටිච්ච තැනක ආත්ම සංඥාව කියලා එකක් එන්නේ නැහැ. එහෙනම් ආත්ම සංඥාව කියලා එකක් එන්නේ කොයි වෙලාවටද? මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමට. මේ ගතේ තියෙන ගති ස්වභාවය වෙනම තේරුම් ගන්නවා, සිතේ ස්වභාවය වෙනම තේරුම් ගන්නවා. මේ ගත කියලා කියන්නේ මේ රූපයේ ස්වභාවය වෙනම තේරුම් ගන්නවා. මේ සවිඥානික රූපයක් තියෙන්න ඕන ආත්ම සංඥාව වැඩෙන්න නම්. මෙරිච්ච මිනිසුන්ට ආත්ම සංඥාව කියලා එකක් නැහැ. ඇයි? සවිඥානික නැහැ. සවිඥානික නැහැ. එතකොට මේ රූපයට විතරක් ආත්ම සංඥාව කියලා එකක් නැහැ. ගත සහ සිත දෙක දැනෙන මට්ටම, මේ දෙක එකතු වෙච්ච මට්ටමක් ඇතුලේ විතරයි ආත්ම සංඥාව මතුවෙන්නේ. එතකොට දැන් රූපේ ගති ස්වභාවය දකිනවා, එක එක විදියට දකිනවා, විස්තර කරලා දකිනවා. මේ රූපේ කියන්නේ සතර මහා ධාතු විදියට බලනවා. ඔන්න ඔතනදි තමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා බලන්න කිව්වේ, බෙදලා බලන්න කිව්වේ. ඔය මේ කෙස්ලොම් නියදත් සමමස්නහර ඔය ධාතු මේ අපි කියන්නේ අසුභ කොටස් කියලා. ඒ විදිහට බලන්නේ මේක මේ සුභා මේක පිළිබඳ අප්‍රසන්න අත්දැකීමක් හදන්න නෙමෙයි. මේක කොටස්වල මේ කොටස් විදිහට බලන්නේ කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිඳුළු අකු ගඩු අදවත අක්මාව දිරවූ ආහාර නොදිරවූ ආහාර ගැන පවා අපි මේ කියන්නේ. ඇයි මෙහෙම කියන්නේ? ඔගොල්ලෝ හිතනවා අනේ මේ මොන අප්‍රසන්න කතාවද මේවා කියලා. එහෙම බලන්නේ පින්වත්නි මේ ගතේ ස්වභාවය ගැන තේරුම් ගන්න මිසක් ඔබට ඉතා ජුගුප්සාජනක තමන් පිළිබඳ ඉතා අප්‍රසන්න සිතුවිල්ලක් හදන්න නෙමෙයි. ඒ නිසා මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ තමයි ආත්ම සංඥාව එන්නේ. ඒ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ ආත්ම සංඥාව වෙන නිසා ගත වෙනම බලනවා. එතකොට එක එක විදිහට බලන්න පුළුවන්. ධාතු විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙතිස් කුණප කොටස් විදිහට බලන්න පුළුවන්. මේ වෙන වෙනම බලනකොට වටිනා අර ආත්මීය වශයෙන් පිළිගන්න පුළුවන් කැලී අඩු වෙනවා. ආඩ වෙන වෙනම බලනකොට හොඳට බලන්නකො දත් කටේ තියෙනකොට තමයි වටින්නේ. ගලවලා අතට ගත්තාම දතක් වටින්නේ විසි කරලා දාන්න වෙනවා. අන්න එහෙම කෑලි වින් කර කර බලනකොට අර කලින් තිබ්බ වටිනාකම ස්වභාවයෙන්ම අඩුවෙන් පේන්න ගන්නවා. මිනිස්සු නියපොත් වෙනුවෙන් ගොඩාක් වියදම් කරනවා. හැබැයි මේ ඇඟිලි වල තියෙනකන් විතරයි. නියපොත් ඇඟිල්ලෙන් වින් වුණාට පස්සේ මිනිසුන්ට වටිනාකම පේන. අන්න ඒකයි කේස්ලෝම් නියදත් සම ඔහොම බෙදලා බලනවා. විස්තර කරලා බලනකොට අර එකතුණාම තිබ්බ ආත්මීය සංඥාව නැතුව වෙන්කලාට පස්සේ නොවටිනාකමක් පේන්න ගන්නවා. අන්න එතකොට මේ ටික එකතුණාම ඇති වෙන වටිනාකම වෙන්ුණාම ඇති වටිනාකමක් නැත්තම් වෙන්ුණාමත් ඒවම නම් තියෙන්නේ. වෙන්ුණා කියලා වෙනමකුත් නැහැනේ ඒවමනේ. මේ ඇඟිල්ලේ තියෙන නියපොත්තමනේ ගැලවුවමත් තියෙන්නේ. වෙනමකුත් නැහැනේ වෙන පින්වත් කිසිම දෙයක් නැහැනේ. එකම ධාතු ස්වභාවයක් තියෙන හැබැයි මේක වෙන් කරලා බලනකොට වටිනාකම පේන්නේ නැත්නම් එකතුණාම වටිනාකම පේනවනම් මේ වටිනාකම එකම පදාර්ථම නම් තියෙන්නේ. එහෙනම් මේ වටිනාකම සිත තුලින් දුන්න එකක් නේද කියලා පින්වත් නෝයි වටිනාකම් පෙනීච්ච තැඟුල විස්තර කරලා බලනකොට ඒක පේන්නේ නැතුව යනවා. හරි පුදුමයි. වටිනාකම පේන තැන්වල වෙන් කර කර බලනකොට පින්වත්නි පුදුම දෙයක් වටිනාකම පේන්නේ නැතුව යනවා. මේ ආත්ම සංඥාව දුරු කරන්න යා මේ විදියට ගත වෙන වෙනම බලනවා. සතර ඒ වෙන වෙනම බලනකොට ධාතු සමතාවයත් බලනවා. ඒ ධාතු සමතාවය කියලා කියන්නේ ගැලවෙච්ච නියපොත්තේ තියෙන ධාතු ස්වභාවයත් මේ ඇඟි ඉතුරු ඇඟිලිවල තියෙන ධාතු ස්වභාවයත් සමානයි. වෙනසක් නැහැ. ඔක කියන්නේ සමතාවය කියලා. එහෙම බලලා කී බලනවා මේ ගැලවිච්ච නියපොත්ති ධාතුයි එළියේ මේ තියෙන පටවි ධාතුයි සමා වෙනවත් ඒත් වෙනසක් පේන්නේ නැහැ. තමන්ගේම නියපොත්තේ ගැලවුණාට පස්සේ ගැලවිච්ච කෙස් ටික අරගෙන ඒකනේ පින්වත්නි සමහර අය කොණ්ඩේ කපද්දි මහ රහත් වෙලා තියෙනවා ඒ කාලේ. ඇයි කොණ්ඩේ කපද්දි කියනවා කේසා තච පංචකී කියලා එක කියවනවා හාමුදුරුවරු. කෙස් අතට දීලා කේසාලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකාලෝමා කේසා කිය කිය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඕක කී කී තමයි කෙස් කපන් සමහර රහතන් වහන්සේලා කෙස් කපද්දී අරහත්වේ කරා ගිහින් තියෙන්නේ. චරතිවුණු ප්‍රඥාව. ඇයි මේක විග්‍රහ කරනකොටම තේරෙනවා අනි නොවටිනා දෙයක් වටිනාකම සිතින් ආරෝපණය කරලා නේද කියලා පේන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් මේ වටිනාකම දැනෙන්නේ සිතක් පවතින නිසා නේද? එතකොට සිතේ ස්වභාවයේ දෙස බලනකොට චිත්ත චෛතසික ධර්ම ඒ කියන්නේ අර අරමුණු ගන්න එකයි අරමුණු එක ගනුදෙනු කරන එකයි අන්‍ය ධර්මයන්ට වඩා බොහෝම සියුම් නිසා බාහිර පහර කෑමකින් තොරවම බිඳිලා යන විදිය බලනවා. ගතේ ස්වභාවය එහෙම නැහැ. හැම වෙලාවකම මේ ගතේ ස්වභාවය බාහිර පහර කෑමත් බලපානවා බිඳෙන්න. බාහිර පහර කෑම බලපානවා. නමුත් බාහිර පහර කෑමකට ඉඩක් නැතුවම සිත බිඳිලා යන විදිය පේනවා යාට. මෙන්න මේ දෙක තේරුම් ගන්නකොට මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ මා තුල ගොඩනැගෙන ආත්ම සංඥාව නිසා මම කොයිතරම් දුකට විඩාවට පීඩාවකට පත් වෙනවද කියලා පීඩාවක් දකින්න විස්තර කර කර බලන්ඩ ඒ පීඩාව යා තුල අඩුවෙලා යනවා පින්වත්නි. එහෙනම් ගත සහ සිත දෙක වෙන වෙනම පින්වත්නි ඒ ශ්‍රාවකයා මේ ගතේ නිමිති වශයෙන් ගන්න මොකක්වත් නැ අනිමිත්ත මේකේ සුබ වශයෙන් ගන්න ප්‍රමිතියක් මුකුත් නැ අප්පණිහත මේක නම් මම මගේ කියලා ආත්ම සංඥාවෙන් ගන්න මොකක්වත් නැ ශුඤ්‍යත කියන වචන තුනෙන් බැලුවොත් අනිමිත්ත අප්පණිහත ශුඤ්‍යත කියන වචන තුනෙන් බැලුවොත් ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. හැබැයි අනිමිත්තානුපස්සනාව අප්පණිහිතානුපස්සනාව ශුඤ්‍යතානුපස්සනාව කියන්නේ සම්පූර්ණයෙන් ඇස් දෙක පියාගෙන පරියංකයෙන් කරන එකක්. ඒ පරියංකයෙන් එක කරන්න කලින් හිතේ සංසිඳීම පිණිස ආනාපාන සතිය වගේ භාවනාවකින් එයා උදව්ව ගන්නවා. ආනාපාන සතියෙන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ආනාපාන සතිය වඩලා හිත සංසුන් කර ගන්නවා. අරමුණු වේගයෙන් දුවලා හුරුව කඩලා දානවා. හොඳට බලන්න මෙහිම ඇස් අරගෙන අපේ සිත වේගෙන් හැසිරුණාට ඇහෙන් පේන රූප කණින් ඇහෙන ශබ්ද මත හැසිරුණාට ඇස් දෙක පියාගෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට සිත සංසිඳී යන්න පටන් ගන්නවා. ආරම්මන ග්‍රාහීව සිත හැසිරෙන එක බොහොම අඩු වෙලා යන්න පටන් ගන්නවා. අනේ අඩු වුණු සිතකින් තමයි මේ කියපු රටාවට විමසන්නේ. හොඳටම අඩු වෙච්ච සිතකින් තමයි අප්පණි අනිමිත්තානුපස්සන මේ විදියට ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ නිමිත්තානුසාරිව හිත පවත්තන්නේ මොනවද තියෙන විසුරුවල බලද්දි මොකුත් පේන්නේ නැතුව යනවා. අර කලින් තිබ්බ වටිනාකම නොපෙනී යනවා. ශුන්්‍යතානුපස්සව හිස් බවකින් වැටහෙන්න පටන් ගන්නවා. තමන්ව විසි වෙන මට්ටමේ සැහැල්ලුවක් ඒ වෙනතේ හිතේ ඇති වෙනවා. තමන්ව පුදුම සංසිඳීමක් සිතේ ඇති වෙනවා. පුදුම නිවීමක් හිත තුළ හට ගන්නවා. කවදාවත් අත්දැකලා නැති ඒ විදියට ඇස් දෙක පියාගෙන පැය ගණන් ඉන්න පුළුවන් මට්ටමේ ගැඹුරු තැනක සිත සසලවි පවතින්න ගන්නවා. ඒ එතනින් තමයි ලෝකෝත්තරත්වයට දොර ඇරෙන්නේ. අන්න එහෙම සසල වුණු බවට සිතක් තියෙනකොට නිකන් ඉන්න පුළුවන් ගොඩක් වෙලාවට. යාට දැනෙනවා මං ගැඹුරු නින්දකට වැටිලත් නැහැ. මම ගැඹුරු නින්දකට වැටිලා නැහැ. හැබැයි මගේ සිත බොහොම සංසුන්ව පවතිනවා. කායික වේදනාවත් වැටෙන්න දැන් ඔයාලට ඔය පුටුවේ වාඩි වෙලා හිටියත් මොන්නතරම් කය රිදුම් දෙනවද? ඒ රිදුම් දෙනව වැටෙහෙන්නේ නැතුව යනවා හිතට. පුදුමයි ඒ අත්දැකීම. අන්නේ ඒ මට්ටම ඊට පස්සෙ යා ඉස්සරහට අරගෙන ඒක ඒ මට්ටම සිත දකිනවා. දැකලා ඒ සිතද ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින එක ඇතුලේ වැඩක්. ඒක භාවනා කරන කෙනාට පස්සේ කියන්න ඕන එක. ඒ විදියට බලනකොට සිත සියලු සංස්කාරවලින් බිඳී සම්පූර්ණයෙන්ම නිරෝධයකටපත් වෙලා සිත තුල පින්වත්නි නැවත අபிසංස්කාර රැස් නොවන මට්ටමේ සරුවාකාරයක ශුන්්‍යතාවයකට හිතපත් වී අම්මා නිවනට යගේ සිතපත් වෙනවා. මේක පුදුම විද්‍යාත්මක ක්‍රමයක් භාගතුන් හන්සේ වදාළ එක. මේක ලෝකයට අහුවෙන එකක් නෙමෙයි. මේක හරියට අවංකව කරන මිනිහෙකුට කිසිම අඩුපාඩුවක් නැතුව නිවන් දකින්න විදිය කියන්න පුළුවන්. නිවන් දකින්න විදිය කිය. මේ ක්‍රමේ කරලා බලන්න. මේ ක්‍රමේ දන්නේ නැතුව කරලා මේක මේවා අහලා අනේ ඇත්ත මම මේ අත්දැකීමටපත් උනා කියලා එන අය ඉන්නවා. ඒගොල්ලෝ මේ ක්‍රමේ දන්නේ නැහැ. කොහෙන් හරි හිම්මෙන් පොඩ්ඩක් අහුලගෙන කරලා මේ දේශනා ඇහෙනකොට යාගේ අත්දැකීම ඒක. ඒක එන මනෝප්‍රාන්තියක් නෙමෙයිනේ. දැන් ඔබ කියන්න පුළුවන් මේ මනසේ මුලාවක් වෙන්න පුළුවන් ඔබ වහන්සේලා ඔය කියන එක කියලා. නෑ පින්වත්නි, සමහර අය බොහොම දුරබැහැර ඉඳලා යහම්බින් ඇහිලා තියෙන්නේ මේක. ඒ නමුත් එයා අවුරුදු ගාණක් අත්දකින අත්දැකීම. එතනින් එහාට යන්නේ කොහොමද කියලා අහගන්න බොහෝ පිරිසක් එනවා. ඒ නිසා ඔය පින්නතුල්ලාගේ අත්දැකීමක් බවට මේක පත් කරගන්න. ඔබ හැම දිනාටම මේ නිවන් මඟ සම්බන්ධ දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ රත්නාපල්ලිය ගුරු මහත්මිය, ජිතාරිය අතපත්තු මහත්මිය, මාධව අතපත්තු මහත්මා, තාරානාථ පල්ලිය ගුරු මහත්මා, ඊශානී පල්ලිය ගුරු මහත්මිය ඇතුළු පින්වත් දරුවන්. රත්නාපල්ලිය ගුරු මෙතිනිය ප්‍රදාන පින්වත් දරුවන්ට අපි ආශිර්වාද කරනවා. මේ ඇත්ත බොහොම සත්පුරුෂ කල්යාණ මිත්‍ර අය. මේ අයට තා උවමනාවක් තියෙනවා නිර්මල පර්‍යාප්තිය දරන්ඩ. ඒක පුරුදු කරන්න උවමනාවක් තියන අය. ඉතින් මේ ධර්මයේ දියුණු කිරීමෙන් මිසක සංසිඳීමක් නැහැ. ලෝකේ අත්පත් කර ගැනීමෙන් සංසිඳීමක් නැහැ. ඉපදීමෙන් සංසිඳීමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ ඉපදීමෙන් දුක ඉවර වෙනවා නම් මට දුක කලින් ඉවර වෙන්න ඕන. මම සුද්ධාවාස බඹලොව හැර හැම තැනකම ඉපදිලා තියෙනවා කියලා. හැම යෝනියකම ඉපදිලා තියෙනවා. ඒත් මහණෙනි, ඉපදීමෙන් දුක ඉවර වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ නිසා ආයා ඉපදීපදී මේ දුකට වඩා සැපයක් හොයනවා නම් ඒක අපිට මුණ ගැහින් නැති එකක්. ඒක යථාර්ථයක්. ඒ නිසා මේ රැස් කරගත්තා වූ කුසල් රත්නාපල්ලිය ගුරු මෑණියන් ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් වුණු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිය ගුරු පියතුමන්ට මේ උතුම් කුසල් අනුමෝදනා වේවා. එතුමන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා, සසරගත ජීවිත සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම මේ උතුම් කුසලානිසංස ධර්මයන් පරලෝ සැපත් ගුණසිරි පල්ලිය ගුරු මහතාට, ගාමිණී ප්‍රේමතිලක මහත්මාට, එවගේම පුත්තලසේන විමලසූරිය මහත්මාට, එවගේම සුමනසීලී විමලසූරිය
මහත්මියට චන්ද්‍රශීලී විමලසූරිය මහත්මිය ඇතුළු පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් රත්නා පල්ලිය ගුරු මෑණියන් ප්‍රදාන පිනතුන් නමින් මිය පරලෝගිය සියලු ඥාති වර්ගයාටත් මේ උතුම් කුසල් හේතුපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. ප්‍රඥාවම වැඩේවා. සුවසේම නිවන් මඟ පූර්ණ කරගන්න මේ කුසල් බලවත් වේවා. දායකත්වයේ දරූ පින්තුන් සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරුවනටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒත් එක්කම රත්නා පල්ලිය ගුරු මෑණියන් ඇතුළු සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. අප ධර්ම දේශනා කරමින් රැස් කරගත්තා අනන්ත කුසල්ද සුවසේම ජීවිතාවබෝධය කරා යන්ට මේ කුසල් බලවත් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. රාගක්ඛයෝ නිබ්බානං.